ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස.
අපි එහෙමනම් මද විරාමයකින් අනතුරු මේ පෙබරවාරි මාසයේ සිට නැවත වතාවක් ආරම්භ කරන්නට සූදානම්. හැම මාසෙම අවසාන සතියේ අඟහරුවාද දවසේ ඔබ වෙත ගෙන එන ඔස්ට්‍රේලියානු දේශයේ ලේඛක ලේඛිකාවන් හඳුන්වා දීමේ SBS සිංහල වැඩසටහනේ ප්‍රයාමය සාහිත්‍ය සම්භාෂණ. ග්‍රීෂ්ම ඍතු නිවාඩුව වෙනුවෙන් අපි පසුගිය දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේ මාසික විශේෂාංග අරගෙන ආවේ නැහැ. ඒට හේතුව අපේ බොහෝ ජනතාව නිවාඩු පාඩුවේ සිටින නිසා සහ බොහෝ අය අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට ගිහිලා සිටින නිසා. ඉතින් ඒ නිවාඩුව අපිත් නිවාඩුවක් කරගත්තා. දැන් එහෙමනම් අපි සූදානම් මේ මාසයේ සිට අපේ ආදරණීය ලේඛක ලේඛිකාවන්ගේ ග්‍රන්ථ සහ ඔවුන් පිළිබඳව කතා බහ කරන්න. අපි මෙවර නතර වෙන්නේ සිඩ්නි නුවර. සිඩ්නි වාසී ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්ක විසින් රචිත කවුලුවක් මං පියන්පත් නැති නවකතාව තමයි මෙවර අපේ ප්‍රස්තුත කරගන්නා වූ කෘතිය බවට පත්වන්නේ. මේ කෘතියත් එහි තියෙන සුවිශේෂීත්වයත් ලක්ෂ්මන් කොඩිතුවක්ක කියන මේ ලේඛකයා පිළිබඳවත් අපි අද දවසේදී කතා බහ කරන්නට සූදානම්. ඉතින් මේ ග්‍රන්ථ විචාරණ කාර්යයට මෙවර මගෙත් එක්ක සම්බන්ධ වන්නේ මෙල්බන් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය. ඇගේ ග්‍රන්ථ කීපයකුත් අපි මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් මීට කලින් විචාරයට ලක් කළ තියෙන මෙල්බන් වාසී ලේඛක ජගත් ජේද්‍රසිංහ සමගින්, ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත හිමකැට සෝපානය, ස්වර්ණ තරංගය, පොකුරුමල් වීදිය, අතරමං වූ වසන්තය සහ කූඩු කිරිලේ කියන ග්‍රන්ථ පිළිබඳව SBS සිංහල වැඩසටහනෙන් මීට කලින් අපි කතා බහ කළ තියෙනවා. ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභිනියක්. ඒ පිළිබඳවත් අපි මතක් කළ යුතුයි. ඇගේ කුරුල්ලා සහ තරු මණ්ඩල සහ ඇනා කැරිනා කියන පරිවර්තන රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වුණා මීට කලින්. ඒ වගේම තවත් ග්‍රන්ථ දෙකක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වුණා. ඒ තමයි දියුගිර සහ බාලේ සිටි යෞවනයට කියන කෘති දෙක. ඊට පස්සේ කුලායටි මුහුර්ත සහ ජවතුරුඟා කියන ග්‍රන්ථ දෙක ගොඩගේ සම්මානයට නිර්දේශිත ග්‍රන්ථ බවටත් තේරීපත් වුණා. ඉතින් ඇය අද දවසේදී අපේ විචාරිකා විදිහට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඇගේ ලේඛන අත්දැකීමත් එකතු කරන්න අපි මේ කතා බහ කරන කවුලුවක් මං පියන්පත් නැති කියන ග්‍රන්ථය වෙනුවෙන්. ආයිබෝවන් ස්වනකාන්ති.
ආයිබෝවන් දිලුක්ජි.
අපි මුලින්ම කතා බහ කරමු ඔබ හඳුනාගත්ත ලක්ෂ්මන් කොඩිතුවක්ක කියන ලේඛකයා. මොකද අපි දන්නවා ඔහු මෙහි ප්‍රජාපවත්පත්වලට ලියනවා, ග්‍රන්ථ කිහිපයක්ම ඔහු අතේ නිර්මාණය වෙලා තියෙනවා. මේ කවුලුවක් මං පියන්පත් නැති කියන ග්‍රන්ථයට කලින් පෑටි මිත්‍රය කියන කාව්‍ය, ළමා කතා විදිහට පුංචි ටොමි සිඩ්නි ගියා, මේ අපේ ලොවයි කියන ග්‍රන්ථ දෙක, කෙටි කතා විදිහට ගත්තොත් පරමේශ්වරී සහ වෙනම රටක්, ඊට පස්සේ හුස්ම ග්‍රන්ථය සහ ප්‍රතිමාවක් සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් කියන ග්‍රන්ථ දෙක. මේ ග්‍රන්ථ දෙකම SBS සිංහල වැඩසටහනෙන් අපි විචාරයට ලක් කළා මීට කලින්. ඊට පස්සේ යෝ නවකතාව පරාරෝපණය, අලුත්ම නවකතාව ලක්ෂ්මන් කොඩිතුවක්ක මහතාගේ කැංගරු වන්නම. ඉතින් මේ ග්‍රන්ථ පිළිබඳව සන්නකාන්ති ඔබටත් මීට කලින් කියවා රසවිඳිනට අවකාශ ලැබිලා ඇති. ඔබ හඳුනාගත්ත ලක්ෂ්මන් කොඩිතුවක්ක කියන්නේ කොයි වගේ ලේඛකයෙක්ද?
ලක්ෂ්මන් කොඩිතුවක්ක කියන ලේඛකයා මම මුලදිව අඳුනගත්තේ එයාගේ තීරු රිපි සහ වෙනත් ඔස්ට්‍රේලියාවේ පුවත්පත්වලට සපයපු නොයෙකුත් ලිපි ලේඛනවලින්. නමුත් මම වඩාත් සමීපව ඔහුගේ නිර්මාණ ගැන දැන අඳුනගත්තේ කඳුපාමුල සරෝජිනී කියලා කෙටි කතාවක් අපේ කූඩු කිරිලි කෙටි කතා සංග්‍රහයට එයා ඉදිරිපත් කරා. ඒ අනුව මට ඒක ඉතාම රසවත් විදිහට ලියලා තිබුණා. ඒක නවතාවයෙන් යුතු කෙටි කතාවක්. ඒකත් එක්ක මම හරි ප්‍රසාදයටපත් වුණා ඔහුගේ ජීවන දැක්ම ගැන. සාමාන්‍යයෙන් හසු නොවන මානයකට ගොසින් සමාජයේ තියෙන කම්පනීය සිදුවීම් සිය ප්‍රසෘතය කරගන්නට ලක්ෂ්මන් කොඩිතුවක්ක වෙහෙසෙනවා කියනත් බෑයක්. ඒක නිරායාසයෙන් සිදුවෙන දෙයක් වෙන්නේ නැති ලේඛකයෙක් විදිහට ලක්ෂ්මන් කොඩිතුවක්ක බොහොම පීඩිත ජනතාව දිලිඳු කමින් වෙනත් සමාජ අසාධාරණ වලින් පීඩිත වෙච්ච ජනතාව ගැන හරිම සානුකම්පිත විදියට බලන, අලුත් විදියට බලන, අලුත් පන්තිවල ප්‍රශ්න ගැන කතා කරන, අලුත් දේවල් දකින, නවතාවයෙන් යුතු ඉදිරිපත් කරන ලේඛකයෙක් විදියට තමයි මම දකින්නේ.
හොඳයි, දැන් ලක්ෂ්මන් කොඩිතුවක්කගේ කවුලුවක් මං පියන්පත් නැති කියන ග්‍රන්ථයේ ඔහුගේ මුලින්ම හඳුන්වා දීමක් තියෙනවා. එතන හරි ලස්සන කතාවක් තියෙනවා. ඔහු කියනවා මෙය මා ඇහිඳපු කතාවක් නොවේ. සොයාගත් හෝ සොරාගත් කතාවක්ද නොවේ. මා දුටු, මට ඇසුණු, මා ජීවත්වුණු පරිසරයෙන් උකහාගත් සත්‍යත් කල්පිතයත් අතර දෝලණය වෙමින් ගලා යන අපේම මිනිසුන්ගේ කතාවකි. දේශපාලනික, ආර්ථික මෙන්ම ලිංගික සූරෑකෑමකට ලක් වූ ජනතාවගේ කතාන්දරයකි. ගෙදර තියෙන ලුණු පොල් කට්ටේද දේශපාලනය ගෑවී ඇති බව මට මුලින්ම කියා දුන්නේ අම්මාය. ඒ සිල්ලර කඩේ ලුණු කැටවල මිල ඉහළ ගොස් අතේ මුදල් හිඟව ණයට බඩු කිරාගත් අතීත අවධියකය. අද අපි දකින සිහිනද දේශපාලන සුවඳින් නැහැවී ඇත. නමුත් ඒ සිහින සියල්ලම එම සුවඳ විසින්ම සොරකම් කරගෙන ගොස් ඇත්තේ ජීවිතයටත් හොරෙනි. මෙම කතාවේ ප්‍රධාන චරිතය වූ පියරත්නලා එදාද සිටියහ, අදද සිටින්නාහ, අනාගතයේද එසේ විය හැක. මෙතනින් අපිට යම් කිසි වූ දැක්මක් ගෙනහැර පානවා මොකක්ද මේ ග්‍රන්ථය කියලා. මේ ග්‍රන්ථයේ ප්‍රධාන චරිතයේ පියරත්න සංඝයා වහන්සේ නමක් විදිහට දරිද්‍රතාවයේ හේතුවෙන්ම මහණ දිවියට ඇතුළත් වන පියරත්න පසුව ලොකු හාමුදුරුවන් නිසාම දේශපාලනයට ඇද වැටෙනවා. ලොකු හාමුදුරුවන්ගේ දේශපාලනක ක්‍රියාවලීන් නිසා පීඩනයට පත්වන පියරත්න ලොකු හාමුදුරුවන් සමග පන්සලින් පැන යනවා. ඊට පස්සේ සිවුරු හරිනවා, මන්ත්‍රීවරයෙකුගේ අතවැසියෙකු බවට පත්වෙනවා. එතන රැඳී සිටිනකොට මන්ත්‍රී බිරිඳට ඔහු ප්‍රේම කරනවා. ඊට පස්සේ ඔහුගේ පාසල්වියේ හඳුනාගත්ත ඒ ගැහැණු ළමයා පසු කරිනව ඔහුට වෙනත් ආකාරයකින් හමු වෙනවා. ඊට පස්සේ මේ මන්ත්‍රී බිරිඳ ඔහුව පාවිච්චි කරන්නේ එක කාර්යයකට, ඔහුගේ කලින් පෙම්වතිය ඔහුව පාවිච්චි කරන්නේ පසුකාලීනව තවත් විදිහකට. මේ වගේ නොයෙකුත් ආකාරයේ විශාල සිදුවීම් ගණනාවක් තුළින්, විවිධ හැලහැප්පීම් තුළින් මේ පියරත්න චරිතය විකාශනය වෙනවා අග දක්වාම විවිධ ස්වරූපයකින්. ස්වර්ණකාන්ති, මේ තත්වය ලේඛිකාවක් විදිහට ඔබ දකින්නේ කොහොමද? මේ ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ කතා සාරය සහ එය ගලා යන ආකාරය පිළිබඳව මේ සමාජ දේශපාලනික යථාර්ථය හරහා.
පියරත්න කියන චරිතය අපට අඳුන්වලා දෙනකොට අපි ඉස්සෙල්ලාම දකින්නේ සංසාරයේ දුක දැකලා සංසාර සාගරයෙන් එතර වෙන්න, සිය පරපුරත් සමගම එතර යන්න කල්පනා කරගෙන පැවිදි බිමට පිවිසිච්ච කෙනෙක් නෙමෙයි. එයා දරිද්‍රතාවය හින්දා තමන්ටත් ජීවත් වෙලා තමන්ගේ ගෙදර දෙමව්පියෝ සහෝදරයෝ ජීවත් කරවන්න තමයි මේ පන්සලට එයා ජීවිතය කැප කරන්නේ. නමුත් එයා යහපත් කෙනෙක්, හොඳ කෙනෙක්. පන්සලේ හිටියට නරක දේවල්ට යොමු වෙන්නේ නැහැ. යොමු කරවනු ලබනවා. නමුත් ලිංගික සූරාකෑම් වලට අහු අසු වෙනවා. ඉතින් මේ විදියට මුල ඉඳන්ම පාඨකයාගේ සානුකම්පාවට අත්වෙන චරිතයක් විදියට පියරත්නගේ චරිතය විකාශනය වෙනවා. පැවිදි බිමට පත් උනත් මේ තරුණ සාමණේර නම පවතින සමාජ දේශපාලන තත්ත්වයන්ගෙන් කැළඹීමට පත්වෙන හැටි, ආකර්ෂණය වෙන හැටි, ප්‍රකම්පණයට පත්වෙන හැටි ලස්සනට විකාශනය කරගෙන ඉදිරියට යනවා. එතකොට අපට මුලදීම දැනෙනවා මොන වගේ චරිතයක්ද මේ පියරත්න කියන්නේ කියලා. ඒ අතරේම යා ලිංගික සූරාකෑම් වලටත් අහු වෙනවා පන්සල්වල ලොකු හාමුදුරන් අතින්. නමුත් එයා මානසිකව වැටෙන්නේ නැහැ මේ සියලු හැලහැප්පීම් මැද්දේ අධිෂ්ඨාන ශක්තියෙන් යුතුව ඉදිරි ගමනක් යන්න මේ පියරත්නට වාසනා ගුණයක් තියෙනවා. අන්තිමට පියරත්න දිවයිනේ ඉතාම සාර්ථක චරිතයක් වෙනවා. මේ සියලු දෙ මැද්දෙන් එයා ජීවිතය සාර්ථක කරගන්නවා. පිරන්න චරිතය හරිම රසවත්, පාඨකයාට සංවේදී වෙන විදියට චරිතය ගොඩනගන්න මේ ලේක ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා ප්‍රයත්නයක යෙදිලා තියෙනවා. ඒක සෑහෙන සාර්ථක වෙලා තියෙනවා. මේ සියලු දේම සමසේ මුසු කරගෙන හරිම අනුවේදනීය විදියට පියරත්න චරිතය ගොඩනගා ගන්න ලේඛකයා සාර්ථක ප්‍රයත්නයක යෙදිලා තියෙනවා.
ඔව්, දැන් අපි මේ සාකච්ඡාව ආරම්භයේදීම ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචිත මේ කවුලුවක් මන් පියන්පත් නැති ග්‍රන්ථයේ මේ අපේ සමාජයේ දකින චරිත අපි මේ ග්‍රන්ථය තුළින් දකින්නේ. ප්‍රධාන චරිතය පියරත්න, පණ්ඩිතරත්න ඇමතිතුමා, මේ වගේ දේශපාලන චරිත අපි අනන්තවත් දකිනවා අපේ සමාජය තුළ. ඊට පස්සේ ඔහුගේ මිතුරා ප්‍රේමතිලක, මන්ත්‍රී බිරිඳ සුලෝචනා, පෙම්වතිය ප්‍රභා, මේ වගේ චරිත මේ සමාජයේ නිතර අපි දකින ගැටෙන චරිත. දැන් මේ වගේ චරිත මේ ග්‍රන්ථයට ඇතුළත් කතාවක් නිර්මාණය කිරීමේදී මේ ලේඛකයා කොයිතරම් දුරට සාර්ථකත්වයට පත් වෙලා තියෙනවද, එසේත් නොමැතිනම් ඔව් අසාර්ථක වෙලා තියෙනවද, ඒ පිළිබඳව ඔබේ මතය මොකක්ද ස්වර්ණකාන්ති?
මම හිතනවා ලේඛකයා ඉතාම සජීවී විදියට, ඉතාම තාත්වික විදියට මේ බොහොම චරිත එයා භාවිතා කරලා තියෙනවා. නිසි විදියට පාවිච්චි කරලා තියෙනවා මේ කතාව තේමාව ඉදිරියට රැගෙන යන්න. සමහර අවස්ථාවල පුංචි පුංචි විශ්වසනීය ආත්මීය තත්ත්වයෙන් බැහැර වෙන අවස්ථාවලුත් මම නොදැක්ක නෙමේ. විශේෂයෙන්ම පිරත්න ඉතාම ජීවිතයේ ඉතාම තද බලම අර්බුදයට මුහුණ දීලා පිළිසරණ හොයාගෙන එයාට හිරිහැර කරපු පුද්ගලයා ළඟට පිවිසේ එන්නේ ඉතාම අසීරුවෙන්. එහෙම අවස්ථාවක එයා මැදුරට පිවිසෙනකොටම එයා දකින්නේ මල් සුවඳ දැකලා, මේ මහමැදුරේ මල් වත්තේ මල් සුවඳ දැකලා එයා මන්මත් වෙනවා. ඒ වගේ දේවල් නම් මම හිතනවා ටිකක් විශ්වාසනීයත්වෙන් තොර තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා. මොකද ඒ මානසිකත්වය තද්ද බල පරාජිත මානසිකත්වයෙන් ප්‍රවේශ වෙන කෙනෙකුට මල් සුවඳක් දැකලා මන්මත් වෙන අවස්ථාවක් තියෙවිද කියන එක මට නම් සැකයි. ඒ වගේම එයා සුලෝචනා නෝනාගේ රූසිරි දැකලා එයා බොහොම ඒ අතිනුත් එයා මන්මත් වෙනවා. සාමාන්‍ය අවස්ථාවක සිවුරු ඇරපු හාමුදුරු කෙනෙකුට මේ වගේ දේවල් හරිම රසවත්, හරිම ආකර්ෂණීය දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාව ඒ තරම්ම ආකර්ෂණීය තත්ත්වයක මානසිකත්වයක මේ පුද්ගලයා හිටපු බව හිතා ගන්න අමාරු වෙනවා. ඒ අවස්ථාව ඇරුණහම අනිත් සියලු අවස්ථාවල් මං හිතනවා එයා ඉතාම හොඳට ගොනු කරලා තියෙනවා. වරින් වර ඇවිල්ලා කුරිරු ඕනෑපකම් ඉටු කරගන්න පීරත්නව පාවිච්චි කරන අයුරු, සුලෝචනා නෝනා විසින් ඔහුව පාවිච්චි කරන අයුරු, එහෙම හරිම සංවේදී විදියට ඉතාම සාර්ථක විදියට එයා පාවිච්චි කරලා තියෙනවා ඒ අවස්ථාවන්.
ඔව් හොඳයි. දැන් අපි දකිනවා මේ ඕස්ට්‍රේලියානු දේශයේ සිටින අපේ ලේඛකයන් විවිධ කාරණා මුඛ්‍ය කරගෙන මේ වගේ නවකතා ලියනවා. දැන් ඒ අතින් බැලුවම මේ කවුලුවක් මන් පියන්පත් නැති කියන මේ වගේ දේශපාලනික කතාවක් අපේ ලේඛකයෙකු ගතින් ලියවීම ටිකක් අභියෝගාත්මකයි කියලා මට හිතෙනවා. මොකද මෙහෙට සංක්‍රමණය වුණාට පස්සේ ශ්‍රී ලාංකීය දේශපාලනයත් එක්ක ඍජුව ගැටෙන්නේ නැති වුණාට අපි මාධ්‍ය මගින් දැනගන්නා කරුණු හැරෙන්නට වෙනත් අභ්‍යන්තරික කරුණු ඇතුළට කිඳා බැලලා හොයාගැනීමේ අවකාශයක් හෝ ඒ සම්බන්ධව අත්දැකීම් ලබා ගැනීමේ ඍජු අවස්ථාවක් ලේඛකයෙකුට ලැබෙන්නේ නැහැ. එහෙන් බැලුවම විදේශයක සිට මේ ලංකාවේ දේශපාලනයේ සමාජවාදයේ දරිද්‍රතාව දුප්පතා හැමදාමත්ම මේ පීඩිත තත්ත්වයට පත්වීම වගේ කාරණා කොහොමද මේ තරම් යථාර්ථවාදීව ඉදිරිපත් කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ලේඛිකාවක් විදිහට ඔබේ දැක්ම මොකද්ද ස්වර්ණකාන්ත?
එයා ජීවිතය දැකපු කෙනෙක් වෙන්න ඇති. එයාගේ බාලාවදී එයාගේ හැඳින්වීමෙන් එයා කියලා දෙහෙන්නට කියන හැටියට එයාගේ නම් කතාව හඳුන්වලා දෙන අවස්ථාවෙත් එයා කියන විදිහට අපිට හිතෙනවා එයා ඒ වගේ සමාජ පසුබිමක බාල කාලේ එයාගේ මනසට වැටිලා තියෙන දේවල් එයාට ප්‍රතිනිර්මාණය කරගන්න පහසු වෙන්නේ නැති. සාමාන්‍යයෙන් නවකතාවක් ලියාගෙන යනකොට අපි දන්නවා අපේ පරිකල්පන ශක්තියෙන් අපි දුවනවා, අපේ මනස දුවනවා. හැම පුරාම දුවලා අපේ අතීතයට යනවා, අපේ බාල කාලයට යනවා, පාසල් කාලයට යනවා. දන්න අඳුරන චරිත අපේ මනසේ තැන්පත් වෙලා තියෙනවා. අපේ සබ්කොන්ෂස් එකේ ඒවා තැන්පත් වෙනවා. මේව තැන්පත් වෙලා තිනකොට අපි යමක් නිර්මාණයක් කරන්න ගත්තාම මේ චරිත එක පාටම ජීවය ලැබලා ඉදිරියට එනවා. ඒක ලේඛකයෙකුට තියෙන වරප්‍රසාදයක්, වරමක්. ඒක හැමෝටම ලැබෙන එකක් නෑ. ලක්ෂ්මන් මේ වරම හරිම අපූර්ව විදියට පාවිච්චි කරනවා, හරිම රසවත් විදියට පාවිච්චි කරනවා. සමාජ දේශපාලනය ගැන හැමදාම කරදර වෙන ප්‍රේමතිලක, දරුණු විවේචනයට ලක්වන ප්‍රේම තිලක, ඒ වගේම එයාගේ ආදරය දිනන පිරත්නගේ අක්කා, ඒවත් සුලභ චරිත. නමුත් ඒ සුලභ භවයේ අලුත් බවකුත් තියෙනවා, සංවේදී බවක් තියෙනවා. පාඨකයාට හිතෙන්නේ නැහැ ඒ චරිත අහක දාන්න. ඒව ලස්සනට මේ කතාවට ලස්සනට වියමන් කරන්න ලේඛකයා සමත් වෙලා තියෙනවා.
අපි දැන් මේ අද දවසේදී සාකච්ඡා කරන කවුලුවක් මං පියන්පත් නැති මේ නවකතාවේ කතා රචකයාව දැන් අපි සම්බන්ධ කරගන්නවා මේ සාකච්ඡාවට. සිද්නිවාසී ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතා. ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතා, ඔබ බොහොම ආදරයෙන් අපි පිළිගන්නවා අපගේ සාහිත්‍ය සම්භාෂණ මේ සාකච්ඡාවට අයබෝවන් කියලා.
අයබෝවන්.
අපි මුලින්ම කතාබහ කරමු දැන් අපි මේ වෙනකන් කතාබහ කරගෙන ආපු ඔබගේ කතාහරය පිළිබඳව. දැන් මේක දේශපාලනික කතාවක් කියලා අපි කලිනුත් සඳහන් කිරීමක් කළා. මේ වගේ කතාහරයක්, මේ ස්ටෝරි ප්ලොට් එකක් ගොඩනගන්න ඇයි ඔබ හිතුවේ?
ඇත්තටම දිනක්ෂණ මේක දේශපාලනය නැති තැන කතාවක්ද නැහැ කියලා තමයි මගේ අර්ථ කතනය. මොකද මේ ලෝකේ හැම සිද්ධියක් පිටුපසම යම් කිසි ප්‍රමාණයක් දේශපාලනිකවක ගෑවිල මොකක් හරි සිද්ධියක් තියෙනවා. දැන් ගෙදර තියෙන ලුණු පොල් කට්ටේ දේශපාලනයක් තියෙනවා කියලා මම මේ පොතේම ලියලා තියෙනවා. මොකද ලුණු මිල ගණන් ගියත් ඒක බලපාන්නේ ගෙදර ආර්ථිකයට. ඉතින් ඒ වගේ දැන් මේ කතාව දේශපාලනික වුණේ ඇත්තට මේ කතාව මම අපේ ගම්පියසේ මම තරුණ කාලෙ වයස 15-16 වගේ අවදී මං ඇත්තටම දුටු සිද්ධියකින් තමයි මම මේ කතාව ගොඩනැගුවේ. දැන් මේකේ මං කියලා තියෙනවා සත්‍යයත් කල්පිතයත් අතර කියලා. මේ කතාවේ සත්‍යයෙන් පටන් ගන්න මං කල්පිතෙන් එක්ක ගොඩනගලා තියෙනවා. ඒ සිදු දේශපාලනික සිද්ධිය ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. අපේ ගමේ මම ජීවත් වූ ගම්පියසේ ඇත්තටම මේ ස්වාමින් වහන්සේ නමකට මුහුණ දෙන්න සිද්ධ වුණු දේශපාලනය නිසා මුහුණ දෙන්න සිද්ධ වුණු ඇත්තම සිද්ධියක්. ඒ සිද්ධිය රසවත් කළා කතාවක් වස්තුවක් වශයෙන් තමයි මම මේ කවුදක් මං කියම්පත්නේ කතාව ගොඩනගලා තියෙන්නේ.
ඔව්, දැන් ඔබේ මේ කතාවේ අපි මේ මීට කලිනුත් සාකච්ඡා කළා මේ ਵਿਚාරයේදී ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය සමගින්. ස්වර්ණකාන්ති අක්කා අපිට කිව්වා මේ විශේෂයෙන්ම මේ කතාවේ මේ චරිත ගොඩනැංවීම පිළිබඳව. දැන් කතා රචකයා විදිහට ඔබට දැනුණු හැඟීම ඇතැම් වෙලාවට අපි මෙහිදී සාකච්ඡාවට බඳුන් කරපු අදහසට වඩා යම් වෙනසක් තියෙනට ඇති කියලා මට හිතෙනවා, විශේෂයෙන්ම ලේඛකයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහම. අපි දන්නවා ප්‍රධාන චරිතය පියරත්න බවට පත් වෙනවා මහනදම් දිවයට ඇතුළු වුණාට පස්සේ. ඊට පස්සේ පණ්ඩිත රත්න ඇමතිතුමා, ඔහුගේ බිරිඳ සුලෝචනා, විජයනායක මේ ගල්කෝරියේ මහත්තයා, මේ වගේ හැම චරිතයක් තුළින්ම ඔබ යම් දේශපාලනයක් ගොඩනංවන්නට උත්සාහ දරනවා. මේ පෙන්වා දීමට උත්සාහ කරන දේශපාලනේ මොකක්ද ඇත්තටම ඔබගේ මේ කතාව තුළින්?
ඇත්තටම දේශපාලනය දැන් අපි අතට තියෙනවානේ. දැන් අපි විඳින්නේ දේශපාලනය. මේ සෑම සිද්ධියක්ම චරිතයක්ම අපි අතට තියෙනවා, අපි අතට ඉන්නවා. දැන් පියරතන සාමාන්‍ය පෘථග්ජන මනුස්සයාගේ සිට පියරතන හිමි දක්වා, ඊට පස්සේ හිමි ආපහු පෘථග්ජන මනුස්සයෙක් බවට පත් වෙලා දේශපාලනය කරන ඒ බිරිඳ, ඊට පස්සේ ගල්කොරිය, එයාට පළවෙනි පෙම්වතිය, මේ සියල්ලක්ම ওই චරිත වරින් වර අපේ ජීවිතයට මුණ ගැහෙනවා. ඉතින් මම සමාන චරිත මේකට එකතු කළා, ඒ කතාව රසවත් කිරීමට බොහෝ පැයක් ගත්තා. ඒ වගේම මේ දැන් අපේ රටේ විප්ලවයක් සිද්ධ, විප්ලවයකට අවියයද ගත්ත තරුණ තරුණියෝ බිහි වුණා. ඒ තරුණ තරුණියන්ගේ අසාර්ථකත්වය, නමුත් පියරත්න හිමිගේ සාර්ථකත්වය ගන්න මම මේ කතාවෙන් හුඟක් උත්සාහ කළා. මොකද සමාජවාදයේ සමානාත්මතාවය කියන තත්ත්වය අද ලෝකේ බොහොම හැලිලා ශුන්‍ය වෙමින් පවතිනවා. අද ජයගන්නේ හුඟක්ම මමත්වය. මමත්වය ජයගන්න තැනක තමයි ලෝකේ අද පවතින්නේ. ඒක පෙන්වන්න මම හුඟක් උත්සාහ කළා මේකෙන්. ඒ වගේම පියරත්න හිමි තමන්ගෙන් පලිගත්ත, තමන්ට පහර දුන් දේශපාලඥයන්ගෙන් පසුපසම ගිහිල්ලා ඒ මාර්ගයෙන් ඉහළට යන හැටි තමයි මට පෙන්වන්න උවමනා කළේ. ඇත්තටම මිනිස්සු පිළිගන්නේ ආගමද නැත්නම් දේශපාලනයද කියන එක මේ කතාවෙන් හොඳට ඔප්පු වෙනවා. මිනිස්සු ආගමට වැඩිය අදහන්නේ දේශපාලනය. ඒක මට පෙන්වන්න ලොකු උවමනාවක් තිබ්බ මේ කතාවේ. ඒ නිසා තමයි මේ චරිත මම ගොඩනැගුවේ මුගත්තුවට.
ඇත්තටම දැන් ඔබේ විග්‍රහයෙන් අනතුරුව මේ කියවන ලද හෝ කියවීමට බලාපොරොත්තු වෙන සිටින පාඨකයෙකුට ලේඛකයාගේ මානෙන් වෙනත්ම මේ දෘෂ්ටියක් පෙන්වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා මේ චරිත ගොඩනැංවීම කියන කාරණේදී. දැන් ඇත්තටම මේ වගේ දැන් ලංකාවේත් එක්තරා කාලවකවානුවකදී පැවතිච්ච ඒ දේශපාලනය, තරුණ තරුණියන් අවියයුද අතට අරගෙන රාජ්‍ය බලය අල්ලා ගන්නට මේ දරපු උත්සාහයේදී ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ඔවුන් අතරමං වුණ හැටි සහ ඔබ එහිදී සඳහන් කිරීමක් කළ ප්‍රධාන චරිතේ පියරතන හිමි ඒ හැම එකකටම අභියෝග කළා ජයගත්තා කියලා. ඇත්තටම පියරතන ජයගත්තද? දැන් ඔහුම පියරතනම එක තැනකද කියන ඔබේ මේ කතාවේදී මම තාත්තා කෙනෙක් වුණාට තාත්තෙක් නෙමෙයි කියලා. මොකද ඔහුව පාවිච්චි කරනවා mantri බිරිඳ දරුවෙක් හදා ගැනීම උදෙසා. පියරතන කියන්නේ හැම තැනකදීම පාවිච්චි වෙන චරිතයක් කියන එකද ඔබ කියන්නට උත්සාහ කළේ? එසේත් නොමෙතනම් අවසානයේදී ජය ගන්නා චරිතයක් කියලාද?
නෑ, ඇත්තටම පාවිච්චි වෙන චරිතයක්. නමුත් ඔය ජය ගන්න තැන හැම තැනම මිනිහ පාවිච්චි වෙනවානේ. අද ලෝකේ පාවිච්චි වෙන මිනිහ තමයි ජය ගන්නේ. නමුත් ඒ ජය తాවකාලිකයි. ඒ ජය සදාකාලික නෑ. අන්තිමට පියරත්නෙක් අවබෝධ කරගන්නවා මේ ජය తాවකාලික ජයක් කියලා. මම ඒකෙන් අන්තිමටම පෙන්නුම් කරන්නේ නාන තටාකයට ගිහිල්ලා මේ ඇඟ ඔක්කොම හොදගන්නේ, කිලුට ඔක්කොම හේදිලා යන්නේ. ඒ කියන්නේ මේ මම මෙච්චක් කල් ගාගෙන ඉති කිලුට ගොඩක්, එක එක්කෙනා යටතේ පාවිච්චියට පත් වූ පුද්ගලෙක්. ඒ වගේම යාගෙන් බිහිවෙච්ච දරුවෝ, දැන් දරුවා ඕස්ට්‍රේලියාවට ඉගෙනගෙන ගිහිල්ලා ඒ දරුවත් කරන්නේ ඇත්තටම මේ සමාජයට මෙහෙවරක් කරනවට වැඩිය ඒ දරුව බලාපොරොත්තු වෙන්නේ හම්බ කිරීමනේ. මෙහෙන් ඉගෙනගෙන ගිහිල්ලා ඒ දරුවත් බලාපොරොත්තු වෙන්නේ හම්බ කිරීම. මිනිහ එතනදිත් මානසිකව වැටෙනවා. පියරත්න කියන චරිතයේ මානසික වැටෙන, ඒ කියන්නේ අපි කොච්චර දිනුනෙන් උත්සාහ කළා දිනුනෙ යටින් තියනවා අපිට නොපෙනෙන මානයක්, අපි අසාර්ථකයි කියන තැන. එතනින් තමයි අපිට මේ හැම දෙයක්ම එපා වෙන්නේ. ඇත්තටම මෙතන යටින් බුද්ධ දර්ශනය පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමකුත් වෙනවා. දැන් බුද්ධ දර්ශනයක් අවබෝධ කරගෙන නෙමෙයි පියරත්න මහණුනි, පියරත්න මහණුන් ජීවත් වෙන්නේ. එයා ඇත්තටම බුද්ධ දර්ශනය අවබෝධ කරගත්තේ ජීවිතේ අවසන් කාලේ මේ සියල්ලම සාර්ථකයි කියලා දිගට ගමන ගියාට මේ යථාර්ථයේ හැම දෙයක්ම බොරුවක් කියන තැන මිනිය නවතිනවා. අන්න ඒකයි මට පෙන්නුම් කරන්න උමනා කළ වෙලා තිබ්බේ. ඉතින් මේ ඒ පාවිච්චින චරිතයක් වුණත් එයා ජය ගන්නනේ පාවිච්චි වෙන්නේ. දැන් දිගටම පාවිච්චි වෙවි පාවිච්චි ආය යන්නේ ජය ගන්න. නමුත් ජය ගන්නවා කියන්නේ මුදල්නේ. අන්තිමට යාර තේරෙන්නේ මුදල් කියන්නේ ජය ගැනීම නෙමෙයි කියන එක. අන්න ඒක පෙන්වන්න තමයි මට උමනා කළ තිබ්බේ මේ කතාවේ.
හොඳයි, දැන් ඒ වගේම ලක්ෂ්මන් කොටිතුවක්ක මහතා, දැන් මේ කතාවේදී මේ පියරතන කියන චරිතය ඇත්තටම මේ අපිට මේ සංඝ ජීවිතයේ යම් පැතිකඩකුත් පෙන්වන චරිතයක් බවට පත් වෙන ඔබගේ කතාව කියවාගෙන යද්දී එතනදී මට අහන්න හිතෙන ඔබගෙන් ඇතැම් අවස්ථාවලදී ලේඛකයන් පවා අභියෝගයට ලක්වන අවස්ථා තියෙනවා ඒවා ග්‍රන්ථවලට තමන්ගේ කතාහරයට එකතු කර ගැනීමේදී. ඒවා සමාජයේ පූජනීයයි කියලා අපි වන්දනීයයි විදිහට සලකන දේවල් අභියෝගයට ලක් කරමින් චරිත ගොඩනගමින් ඒ තුළින් ඇත්තරම වෙන දේවල් සමාජයට දෙන්න උත්සාහ කිරීම. අපි ලංකාවේ මේ ග්‍රන්ථ රචනයේ පැත්තකින් තිබ්බොත් මේ සම්බන්ධව නිකං හරි අදහසක් දැක්වුවොත් එහෙම ඒ මිනිස්සුන්ට මං හිතන්නේ පැවැත්මක් තියෙයි කියලා. එතනින් එහාට ඒක ඒ තරමට අභියෝගයි. කුමන ආගමෙන් ගත්තත් බෞද්ධ ආගමේ විතරක් නෙමෙයි. දැන් ලේඛකෙක් විදියට ඔබ මේ අභියෝගය බාර අරගෙන තියෙන ඔබගේ කතාවෙන් ඔබට මේතනදී මොකක්ද දැනුණු හැඟීම? කොයි වගේ අභියෝගාත්මක හැඟීමක්ද ඔබට දැනුනේ මේ කතාව ජනතාවට අරගෙන යද්දී මේ අතාරතය?
ඇත්තටම දුක්සේ මට මේ වගේ කතාවක් මම මගේ ඇත්තේ නියවෙන්නේ මම මේ වගේ රටක ජීවත් වෙන නිසා. මේ වගේ රටක තියෙන නිදහස මම භුක්ති විඳින නිසා. දැන් මේ මෑතකදී බුද්ධ චරිතය විවේචනය කළා කියලා ලේඛකෙක් සිරගත කළා. ඒ වගේ තත්ත්වයක් පත් වුණා. දැන් මම ලංකාවේ ඉඳලා මේක ලිව්වා නම් දැන් මේකත් මාධ්‍ය අතරට මිනිසුන් අතරට ගියා නම් මටත් ඔය පහතම එල්ල වෙන්න තිබ්බා. බුද්ධ ආගම මේ විවේචනය කරනවා කියලා. මෙතන විවේචනයක් නෙමෙයි. මම ඇත්තටම දකින්නේ බුද්ධ දර්ශනය කුමක්ද කියන එක තමයි මේ පොතෙන් හරියටම කියවුවොත් හරියටම අවබෝධයක් ගත්තොත් මේ පොතෙන් මෙතන තියෙනවා බුද්ධ දර්ශනය කියන එක මගේ අදහස යනවා. ඒ කියන්නේ අපි ආගම පසුපස ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද කියන එක හොඳටම මේකෙන් පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවෝ පවා කියලා තියෙන්නේ සත්‍ය දකින්න, ඇහෙන් දකින්න, දැකලා තර්ක කරන්න, තර්ක කළා ඒ ඥාණයෙන් තමන් දෙයක් ගොඩනගා ගන්න. ඒක තමයි බුද්ධ දර්ශනයේ තියෙන එක දෙයක්. නමුත් අපේ රටේ වෙන්නේ එක නෙමෙයිනේ. අපේ රටේ සිද්ධ වෙන්නේ ඇත්තටම බුද්ධ ආගම කියන්නේ අද ආදායම් උපයා ගැනීමේ මෙවලමක් වෙලා. බුද්ධ දර්ශනේ නිල්ලා ඉන්න හාමුදුරුවෝ පවා අද කියනවානේ, අද ඕගොල්ලෝ බැලුවොත් යූටියුබ් චැනල් වල හාමුදුරුවෝ කියන්නේ මේ බුද්ධ ආගම කියන්නේ කපටි නදී රැලකට හැංගිලා ඉන්න පුළුවන් මහා ඝන වනයක් කියලා හාමුදුරුවෝ නමක් මේ ළඟදි මෑතකදී කිව්වා මට මතකයි. ඉතින් ඒ වගේ ආගමට මුවා වෙලා කරන දේවල් අපි දකින්න ඕනේ. එතකොට තමයි රටක් බෞද්ධ සංස්කෘතියක් පැහැදිලිවම සත්‍ය රකින්න පුළුවන් මිනිසුන් කොටසක් බිහි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කතාවක් මගේ ඇති මං හිතන්නේ බිහි වෙන්න ඇති මම මේ වගේ රටක ඉන්න නිසා. ඒ වගේම අපි ජනප්‍රිය ලේඛකයෝ නොවන එකත් ලොකු වාසියක් වෙන්න ඇති. මොකද මේවා මේ පොත මං හිතන්නේ මිනිස්සු අතරට වැඩිපුර ගියේ නැහැ. ගියා නම් මේකටත් නොයෙක් තර්ක විතර්ක ගල් මුල් ඒ වගේම මේකේ හොඳ පැත්තේම දකින්න ඉඩ තිබුණා. නමුත් මං හිතන්නේ ලංකාවේ ලේඛන කලාවට තියෙන්නේ ඇත්තටම සම්මාන වලින් දිනපු කතා පමණයි අද මිනිස්සු කියවන්නේ. ඒක නිසා මං හිතන්නේ මේ පොත උඟක් පාඨකයන්ට ගියේ නැති එකත් මේක කතා බහ ලක් නොවන්නට ඒක හේතුවක් වෙන්න ඇති කියලා මං හිතනවා.
මං එහෙමනම් ආරාධනා කරනවා අපේ අන්තර්ජාල ශ්‍රාවකයන්ට මේ පොත හොයාගෙන කියවන්න කියලා. අපිට ලෝකේ නන්දෙසින් සහ විශේෂයෙන්ම අපේ මව්බිම ශ්‍රී ලංකාවේ සිටින විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා අන්තර්ජාලය හරහා. ලක්ෂ්මන් කොඩිතුවක් විසින් රචිත කවුලුවක් මං පියන්පත් නැති ඔහුගේ පළවෙනි නවකතාව. නවකතාවට බොහොම අභියෝගාත්මක කතා හරයක්, ස්ටෝරි ප්ලොට් එකක්, කතා වස්තුවක් ඔහු තෝරාගෙන තියෙන්නේ. ඒ තුළින් දැන් අපි මේ වෙනකන් කතා බහ කරගෙන ආව විදිහට සමාජ යථාර්ථය විවිධ චරිත හරහා බොහොම අපූර්වට ඔබ හමුවට ඔහු අරගෙන ඇවිල්ලා තියෙනවා මේ කවුලුවක් මං පියන්පත් නැති කියන කතාව ඔස්සේ. මේ ඔහුගේ පළවෙනි නවකතාව. ඊට කලින් ලක්ෂ්මන් කොඩිතුවක් මහතා යෝන් නවකතාවක් ලියලා තියෙනවා පරාරෝපණය නමින්. මේ තමයි ඔහුගේ පළමුණු නවකතාව. අපි අද කතා බහ කරන්නේ අපේ සාහිත්‍ය සම්භාෂණ විශේෂංගෙන්. ලක්ෂ්මන් කොටිතුවක්ක මහතා, මම දැනගන්න කැමති ලේඛකෙක් විදිහට මේ නවකතාවේදී ඔබේ ඉදිරි අනාගතය කොහොමද කියලා දැනගන්න.
දැන් මම ඊට පස්සේ නවකතාවක් ලිව්වා කැංගුරු වන්නම කියලා. ඒක ඕස්ට්‍රේලියාන ජීවිතේ සම්බන්ධ වෙච්ච නවකතාවක්. මෙහි පාඨක උඟක් කියවලා ඇති කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ පුවත්පත්වල ඒ ගැන විචාරයක් එහෙමත් පළ වුණා. ඊට පස්සේ මගේ අරමුණක් තියෙනවා මේ කෙටි කතා සංග්‍රහයක් නැවත රචනා කරන්න මං ඒ පිළිබඳව සූදානම් සිටිනවා. පාඨකයෝ කියන එක අපිට අත්‍යවශ්‍යයි. පාඨකයෝ නැත්තම් ලේඛකයෝ බිහි වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ කියවීමට හුරු වෙන්න කියලා. කියවීමට හුරු වෙලා ඒකෙන් දැනුමක් ඥානයක් අරන් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න කියන එක තමයි මම පාඨකයන් ඉල්ලන්නේ.
හොඳයි, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා සිඩ්නිවාසී ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතාට. අපි අද ප්‍රස්තුත කරගත්ත ග්‍රන්ථය කවුලුවක් මං පියන්පත් නැති ඔහුගේ පළවෙනි නවකතාව පිළිබඳව ඔහුගේ දෘෂ්ටි කෝණය, ලේඛකයාගේ දෘෂ්ටි කෝණයෙන් යම් කරුණු අපිත් එක්ක එකතු කරන්න සම්බන්ධ වීම පිළිබඳව අපි සුභාශිංස නරගෙනව තව තවත් රසවත් නිර්මාණ අපේ පාඨකයා වෙත තිළිණ කරන්නට මේ විප්‍රවාසීව ගත කරන මේ ජීවිතයේදී ඔබට තව තවත් ඒ ශක්තිතාවය ඇති වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරමින් එහෙමනම් අපි ඔබට සමු දෙනවා. ආයිබෝන් කියමි.
ආයිබෝන් දෙවික්ෂි බොහොම ස්තුතිවන්ත ලබා දුන්නට ඉස් ගොම් විදිනි.
අවසාන වශයෙන් ස්වර්ණකාන්ති, මම ඔබෙන් දැනගන්නට කැමතියි, දැන් මේ ලක්ෂ්මන් කොඩිතුවක්කු කියන ලේඛකයා සිඩ්නිවාසී විඳගෙන විවිධ නිර්මාණ කරනවා අපේ ජන සමාජයට, පාඨකයාට මේ කතා රසය විවිධ ස්වරූපෙන් අරන් එනවා, නවකතා, කෙටිකතා ආදී වශයෙන්. ඔහුගේ ලේඛන ශෛලිය සහ ඔහුට කොයි වගේ අනාගතයක් තියේවිද, ඔහුගේ නිර්මාණ ශෛලිය කොයි අතකට ගියොතින් හොඳයිද, ඔබත් තවත් ලේඛිකාවක් ඔබට දැනෙන ආකාරය කොහොමද ඒ සම්බන්ධව?
ලක්ෂ්මන් ලේඛකයා සමාජයේ තියෙන ඉතාම සාමාන්‍ය පෙළැන්තියේ චරිතය නිර්මාණය කරන්නේ ඒ පෙළැන්තියට ගැළපෙන විදියට. ඒකට එයාගේ භාෂාව හසුරුව ගන්නවා. ඒ භාෂාව හින්දා තමයි මේ කවුලුවක් මං පියන්පත් නැති පොත ඉතාම රසවත් වෙලා තියෙන්නේ. ගෝකි වගේ චරිත ලේඛකයෝ ගත්තොත් එහෙම අපි හුඟක්ම ආදරය කරන්නේ දුප්පතාගේ දුක දැකලා ඒ දුක ගැන අපට පාඨකයාට ඉදිරිපත් කරපු හැටිනේ. හරියට මට හිතෙනවා ලක්ෂ්මන් කොඩිතුවක්කුත් ඒ වගේ දිලින්දාගේ දුක දැකලා පාඨක මනස සසල කරන්න සමත් සංවේදී බවකින් නිර්මාණකරණීය දෙන ලක්ෂ්මන් ගැන අපට අනාගතයේදී හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් බව මට කියන්න පුළුවන්.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා සාහිත්‍ය සම්භාෂණ මෙවර අපේ ග්‍රන්ථය කවුලුවක් මං පියන්පත් නැති කියන නවකතාව පිළිබඳව විමර්ශනයකය දෙන්නට, විචාරයකය දෙන්නට මෙල්බන් වාසි ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණකාන්ති, අද මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. අයිබෝවන්.
අයිබෝවන් දිලෘක්ෂි, බොහොම ස්තුතියි.
එවගේම අපි මතක් කර සිටිනවා අපි කැමති ලේඛකයෙක් එක්ක ඔබේ සම්බන්ධතාව ඇති කරන්න. අපිට කතා බහ කරන්න 0939 49 41 69 කියන අපේ දුරකථන අංකයට 0939 49 41 69. අපි තවත් මාසිකින් අනතුරු හමු වෙමු. ආයිබෝවන්.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.